විසිහත දෙක යටතේ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු කථානායකතුමනි, රට තුළ අලවිය සඳහා ඇති ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මක භාවය සහතික කරමින් මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාල සීමාවක දීම අතුරුදහන් වීම බරපතල තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු අධි සංවේදී දත්තගුණු 111,000 ආසන්න ප්‍රමාණයක් අතුරුදහන් වීම හා එහි සම්පූර්ණ වගකීම් එක් පෞද්ගලික ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙකුගේ අත්වැරැද්දක් බවට ලඟු කිරීම තුළ රටේ මහජන ආරක්ෂාවද දැඩි අවධානමකට ලක් කර තිබෙනවා. විවිධ එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම, ඖෂධ සඳහා අනුමැතිය ලබා දීම, එන්නත් සහ ඖෂධ ආනයනය සම්බන්ධ විවිධ විවේචන සහ ආන්දෝලනයන් ඇති වූ මෙම කාලවකවානුව තුළම මෙවන් සිදුවීමක් ඇතිවීම විශාල සැකයකට තුඩු දෙන කාරණාවක් බව පැහැදිලි. ඒ අනුව මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා අහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු සහ පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. 1. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය අතුරුදහන් වීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මෙය සැලසුම් සහගතව මෙරට ඖෂධ මාෆියාව විසින් සිදුකොන් ලද ක්‍රියාකාරීත්වයක් බව රජය පිළිගන්නේද? විෂයභාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නේද? එසේ නොමැතිනම් ඖෂධ නියාමන අධිකාරියේ තොරතුරු පමණක් මෙසේ අතුරුදහන් වීමක් සිදු වූයේ කෙසේද? මෙවන් අවස්ථාවක ICTA උපදේශන සේවා සහ ක්ලවුඩ් පහසුකම් ලබාගත් අනිකුත් සියලු රාජ්‍ය ආයතනවල දත්ත සහ පද්ධති පවතින්නේද අනතුරුදායක තත්ත්වයක නොවේද? නොයසේ නම් ඒ සඳහා රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? 2. මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති ආකාරයට දත්ත මැකී ගොස් තිබෙන්නේ කෙසේද? සර්ට් ආයතනය ඒ සම්බන්ධව ලබා දී ඇති වාර්තා සභාගත කරන්නේද? මේ අතර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ගොස් ඒකපාර්ශ්වීය ප්‍රකාශ නිකුත් කිරීම පරීක්ෂණ වෙනත් අතකට යොමු කිරීමේ වෑයමක් නොවේද? 3. ICTA ආයතනය ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධති ආරක්ෂා කිරීමට ගෙන තිබූ ක්‍රියාමාර්ග මොනවාද? දත්ත පද්ධති ආරක්ෂා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය එපික් ලංකා ටෙක්නොලොජි ආයතනය සමඟ අත්සන් කළ ගිවිසුමෙහි දත්ත පද්ධතියේ බැකප් හා ක්ලවුඩ් ගත කිරීම වෙනුවෙන් නිශ්චිත වගන්ති ඇතුළත් කර ඇද්ද? ඒවා ICTA ආයතනයේ උපදේශනය යටතේ ඇතුළත් කළ කොන්දේසිද? එසේනම් එම ගිවිසුම හා අදාළ වගන්ති සභාගත කරන්නේද? ඒවා නිශ්චිතවම ක්‍රියාත්මක කළේද යන්න පිළිබඳව ICTA ආයතනය විසින් පසු විපරම් සිදු කළේ. නොයසේ නම් ඩිසාස්ටර් රිකවරි පද්ධතියක් නොමැති ක්ලවුඩයකට දත්ත ක්ලවුඩ් කරන ලෙස හෝ අවම ආරක්ෂණ ක්‍රමවේදයක්වත් අනුගමනය නොකරන එපික් ලංකා ටෙක්නොලොජි ආයතනයට උපදෙස් ලබා දුන්නේ කුමන පදනමකින්ද? 4. මෙවන් පද්ධති බිඳවැටීමකදී හෝ දත්ත මැකී යාමකදී ලංකා ආණ්ඩු ක්ලවුඩේ හෝ ICTA ආයතනයේ සතුව දත්ත හෝ පද්ධති නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක් නොමැතිද? නොයසේ නම් මේ මන්ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය සුරක්ෂිත කිරීමේ උපදේශන ආයතන ලෙස ක්‍රියා කරනු ලබන ICTA ආයතනය රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු වූ මෙම කැලලට ඍජුවම වගකිව යුතු නොවේද? රාජ්‍ය ආරක්ෂාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළමින් සිදු වූ මෙම වෙසණයට සාමූහිකව වගකීමෙන් යුතුව මුහුණදී කඩිනමින් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග නොගෙන ICTA අධ්‍යක්ෂක මණ්ඩලය සියලු වගකීම් පෞද්ගලික ආයතනයක් වෙත පමණක් පවරන්නේ කවර පදනමකින්ද? 5. මෙම දත්ත අතුරුදහන් වීම මගින් බාල ඖෂධ හෝ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ආසාදු ලේඛනගත කර තිබූ ඖෂධ වෙළඳපළට නිකුත් කිරීම මෙන්ම එකම ඖෂධයේ විවිධ වෙළඳ නාම වලින් ආනයනය කරනු ලබන සමාගම් වලට සිය අභිමතය පරිදි ඉහළ මිල ගණන් වලට ඖෂධ අලෙවි කිරීමේද අවධානමක් පවතින හේයින් එම தත්ත්වය වළක්වාලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? ස්තුතියි.
ගරු කථානායකතුමනි, මම පිළිතුරු ලබා දෙනවා ගරු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්කැල මැතිතුමා වෙනුවෙන්. ගරු පක්ෂනායකතුමනි, ඔබතුමා යොමු කළපු පළවෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටසට පිළිතුර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ගරු අධිකරණයට දැක් වූ කරුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සිදු කරගෙන යන විමර්ශන මත පදනම් වූවකි. ඖෂධ මාෆියාව මෙරට තුළ 2015-2019 තුළ පෙර කිසි දිනක නොවිවිරු පරිදි බලවත් විය. මේ වන විට ඖෂධ මාෆියාවට පෙර පරිදි රිසිසේ කටයුතු කිරීමට නොහැකි වීම නිසා ඇති උච්චාභංගත්වය, අසීමිත මූල්‍යමය වාසි නොලැබීම හේතුවෙන් නැති වූ ද්වේෂය මත දත්ත පද්ධතියට පහර දුන්නා විය හැකි. මෙහි සත්‍ය කරුණු සහ මේ පිටුපස සිටින්නේ කවුරුන්ද යන වගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මගින් අනාවරණය කරමින් පවතී. විෂයභාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නේද? විෂයභාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මනාව දැනුවත් වී ඇත. ඊළඟ කොටසට පිළිතුර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ENMR දත්ත පද්ධතියට අදාළ සියලු උපදේශන සේවා සහ පිරිවිතරයන් ශ්‍රී ලංකා තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය එනම් ඉක්ටා ආයතනය වෙතින් ලබාගෙන ඇත. මේ සඳහා ඉක්ටා සහ ENMR අතර අවබෝධතා ගිවිසුමක් 2018 ජූනි මාස 25 වන දින අත්සන් කර ඇත. මෙම දත්ත පද්ධතිය සකස් කිරීම සහ සේවාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා ENMR විසින් 2018 වර්ෂයේදී Epic Lanka Technologies Private Limited ආයතනය තෝරාගෙන ඇත. ENMR සහ Epic ආයතනය අතර මෙම තොරතුරු පද්ධතිය නිර්මාණය කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන 2018-05-03 වන දින සිට වසර 5ක කාලයක් සඳහා ගිවිසුම් ගත වී ඇත. එම ගිවිසුමට අත්සන් සභා ඇත්තේ එවකට ENMR ආයතනයේ සභාපති මහාචාර්ය අසිතද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී සහ Epic ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තරීන්ද්‍ර කල්පගේ යන මහත්වරු. මේ ගිවිසුම අත්සන් කරනකොට ගරු විපක්ෂ නායකතුමනි, ENMR ආයතනයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිත්වය දරන්නේ මහාචාර්ය අසිතද සිල්වා මැතිතුමා. එතුමා ඇතුළු 13 දෙනෙක්ගෙන් යුතු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව තමයි 2018 වර්ෂයේ 5 මාස 3 වෙනි දින මේ ආකාරයට ගිවිසුමකට එළඹෙන්නේ. මේ වෙනකොට අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් වෙන්නේ මහාචාර්ය අසිතද සිල්වා, වෛද්‍ය කමල් ජයසිංහ, වෛද්‍ය පාලිත අබේකෝන්, ආචාර්ය කපිල රණසිංහ, වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, HMC හේරත් මෙනවිය, වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය නිස්සංක ජයවර්ධන, වෛද්‍ය සනත් ලැනරෝල්, වෛද්‍ය ආනන්ද විජයවික්‍රම, වෛද්‍ය නිතුෂි සමරනායක, ආචාර්ය ආර්යන් රත්නසේන සහ පියන්ත රත්නායක යන මහත්වරුන් තමයි මේ කාලේ ENMR එකේ බෝඩ් මෙම්බර්ස් හැටියට වැඩ කරලා තියෙන්නේ. ඒ වගේම මේ ගිවිසුමට අදාළව ප්‍රසම්පාදන කටයුතු කරන්න කමිටුවක් පත් කරලා තිනවා 3 දෙනෙක්ගෙන් යුතු. එහි සභාපතිත්වය දරන්නේ මහාචාර්ය අසිතද සිල්වා, ඊට අමතරව KP යෝගචන්ද්‍ර සීනියර් ඇසිස්ටන්ට් සෙක්‍රටරි මිනිස්ටර් ඔෆ් හෙල්ත් සමාජිකයෙක් හැටියට වැඩ කරනවා. ඊට අමතරව KDNA පාලිත මැතිතුමා එහි සමාජිකයෙක් හැටියට කටයුතු කරනවා. ටෙක්නිකල් ඉවලුෂන් එක කරන්නේ මේ ගිවිසුමට අදාළව 7 දෙනෙක්ගෙන් යුතු කමිටුවක්. එහි සභාපතිත්වය දරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී කමල් ජයසිංහ මැතිතුමා. එතකොට මේ ගිවිසුමට අත්සන් කරන්නේ එවකට ENMR ආයතනයේ සභාපතිවරයා වෙච්ච මහාචාර්ය අසිතද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරියා සහ Epic ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තරේන්ද්‍ර කල්පගේ කියන මහත්වරු. 2021 ජූලි මාස 10 වන දින සිට ENMR තොරතුරු පද්ධතිය ඇති වූ ගැටලුකාරී තත්ත්වයේ මගින් මෙම පද්ධතියට 2019 සැප්තැම්බර් මාස සිට 2021 ජූලි 9 දක්වා ඇතුළත් කර තිබූ ENMR ආයතනය වෙත ඉදිරිපත් කළ අයදුම්පත්වලට අදාළ අමතර ලේඛනවලට ප්‍රවේශ වීම අපහිර වී ඇත. 2018 වර්ෂයේ ENMR මගින් තෝරාගෙන තිබූ Epic ආයතනයේ අපරීක්ෂාකාරී වගකීම් විරහිත සහ ගිවිසුම් ප්‍රකාරව බැකප් පද්ධතිය යාවත්කාලීනව පවත්වා නොගැනීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇත. ඉක්ට ආයතනය මගින් පවත්තාගෙන යන ක්ලවුඩ් පහසුකම තුළ NMR ආයතනයට වෙනම අවකාශයක් වෙන්කර ඇති අතර එම අවකාශය තුළ තොරතුරු පද්ධතියේ තාක්ෂණික මෙහෙවීම් සම්පූර්ණයෙන් කළමනාකරණය කිරීම NMR ආයතනය වෙනුවෙන් එපික් ආයතනය සිදු කර ඇත. එපික් ආයතනය විසින් ගිවිසුම් ප්‍රකාරව ගබඩා කර තිබිය යුතු බැකප් දත්ත ප්‍රයෝජනයට ගෙන යළි ප්‍රතිස්ථාපනය කළ යුතුව තිබුණි. එහෙත් එපික් ආයතනය මගින් එවැනි දත්ත බැකප් නඩත්තු නොකිරීම නිසා ඔවුන්ගේ ඉල්ලීම මත ඉක්ටා ආයතනයේ පහසුකම් සපයන ලංකා රාජ්‍යයේ ක්ලවුඩ් බැකප් ප්‍රයෝජනයට ගෙන තොරතුරු පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමට අධිකරණ නියෝගයක් මත අදාළ කටයුතු නැවතීමට කටයුතු කරා. නමුත් දැන් නැවතත් රාජ්‍ය ක්ලවුඩේ බැකප් යොදාගෙන දත්ත ප්‍රතිස්ථාපනයට කටයුතු යොදලා තියෙනවා. ඒ රාජ්‍ය ආයතනවල තොරතුරු පද්ධතිය කළමනාකරණය කරනු ලබන්නේ එම රජයේ ආයතනයන්හි අදාළ තාක්ෂණික අංශ හෝ මේ සඳහා තෝරාගත් තොරතුරු පද්ධති සේවා සපයන ආයතන මගිනි. මේ හේතුව නිසා ඉක්ට ආයතනය මගින් ක්ලවුඩ් පහසුකම් ලබා දී ඇති ඒ රාජ්‍ය ආයතනවලට අයත් තොරතුරු පද්ධතිවලට කිසිම අනතුරක් සිදුවීමට ඉඩක් නොමැති බව ඉක්ට ආයතනය දැනුම් දී ඇත. ප්‍රශ්න අංක දෙක ගරු විපක්ෂනායකතුමනි, මේ සඳහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පූර්ණ පරීක්ෂණයක් සිදු කරමින් පවතී. ඒට අමතරව අපරාජ්‍ය අමාත්‍යංශය විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය මගින් වෙනමම පරීක්ෂණයක් සිදු කිරීමටද කටයුතු යොදා ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන පිළිබඳ තොරතුරු අපට දැනුම් දුන් පසු ඒ ගැන විස්තරාත්මක වාර්තාවක් ගරු සභාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට සර්ට් ආයතනය සම්බන්ධයෙන් ඔබතුමා අහලා තියෙනවා වාර්තාව සභාගත කරන්න කියලා. සර්ට් ආයතනයේ මේ වන විටත් දත්ත ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳ තාක්ෂණික වාර්තාවක් සකස් කරමින් සිටිනවා. ඒ අපිට ලබා දුන් පසු සභාගත කරන්න කටයුතු කරනවා. ප්‍රශ්න අංක 3, ඉක්ට ආයතනයේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධති ආරක්ෂා කිරීමට ගෙන තිබූ ක්‍රියාමාර්ග කවරේද? ඉක්ට ආයතනයේ NMR ආයතනයේ ඉල්ලීම පරිදි මෙම පද්ධතිය ක්‍රියාවට නැංවීම සඳහා තාක්ෂණික උපදෙස් සපයන්නා ලෙස කටයුතු කරන අතර ඔවුන් පාර්ශ සඳහන් පරිදි දත්ත පද්ධතිය ආරක්ෂාව සඳහා උපදෙස් ලබා දී ඇත. මෙම පද්ධතියේ සහ එහි දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන සියලුම කොන්දේසි මෙම ගිවිසුමට එක් කරන ලද්දේ ඉක්ට ආයතනයයි. එම සියලුම කොන්දේසි සහ නිශ්චිත වගන්ති ඇතුළත් ලියකියවිලි ඇමුණුම එක හැටියට මම මේ සභාවට ඉදිරිපත් කරනවා. තවද ප්‍රසම්පාදන අවධියේදී එපික් ආයතනය මගින් ලබා දී තිබූ යෝජනාවලියේ තිබූ අඩුපාඩු සහ එම ආයතනයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව එකඟ වී තිබූ කරුණුවල තිබූ අඩුලුහුඩුකම් පෙන්වා දෙමින් උපදෙස් ලබා දී ඇත්තේද ඉක්ට ආයතනයයි. මෙම පැහැදිලි කිරීම් දෙවන ඇමුණුම ලෙස ක්ලරිෆිකේෂන් ඔබ්ටේන් ඩියුරින් ද බිඩ් ඉවැලියුේෂන් නමින් දැන් මේ සභාගත කරපු ඇමුණුම එකෙහි සඳහන් වෙලා තියෙනවා. අදාළ කාල පරිච්ඡේදයේදී, ඒ කියන්නේ 2018, NMR ආයතනයේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් නොතිබුණු අතර එලෙස පහසුකම් ස්ථාපනය කිරීමට සුදුසු ස්ථානයක් හොනු තිබිනි. එසේම මෙම පද්ධතිය නිර්මාණය කර සේවා සපයන්නාගේ තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් මත ක්‍රියාත්මක කිරීමට, ඒකට අපි කියනවා server room facility of the service provider කියලා, ඉක්ට ආයතනය එකඟ නොවු අතර ලංකා රාජ්‍යයේ කවුඩේ මෙම පද්ධතිය ක්‍රියාවට නැංවීම පමණක් අනුමත කර ඇත. ඉහත යෝජනාව අනුව NMR ආයතනය සඳහා එහි ගිවිසුම්ගත කොන්ත්‍රාත්කරුවන එපික් ආයතනය ඉල්ලුම් කළ සියලු ලංකා රාජ්‍ය ක්ලවුඩේ පහසුකම් තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සේවාවක් ලෙස යන කොන්දේසි යටතේ ලබා දී ඇත. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇස සර්විස් කියලා එකට හඳුන්වනවා IaaS නමින්. මෙසේ සේවාවන් සැපීමේදී NMR ආයතනය ටෙනන්ට් ඕනර් ලෙස ක්‍රියාත්මක වන අතර ඔවුන්ගේ සේවා සැපයුම් කරුවන එපික් ආයතනය NMR ගිවිසුම් ප්‍රකාරව සහ අවසරය මත අදාළ ටෙනන්ට් අවකාශය කළමනාකරණය කරනු ලබයි. අදාළ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සහ එහි ස්ථාපිත මෘදුකාංග සහ දත්තවල වගකීම් සියලු ආකාරයෙන්ම අදාළ ගිවිසුම්ගත ආයතනයට ගිවිසුම් සහ කොන්දේසි ප්‍රකාරව නිශ්චිතව පවරා දී ඇත. තවද ඉහත සඳහන් තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වලට බාහිරව බලපෑමක් හෝ තර්ජනයක් එල්ලවීම නවතාලන නැවතලීම සඳහා ලංකා රාජ්‍ය ක්ලවුඩේ ෆයර්වෝල් ක්ලස්ටර් දෘඩාංග සහ මෘදුකාංග පද්ධතියක් ස්ථාපනය කර ඇති අතර සයිබර් ප්‍රහාරයන්ගෙන් වන බලපෑම කළමනාකරණය කිරීම සඳහා ඉන්ක්ලූෂන් ප්‍රිවෙන්ෂන් සිස්ටම් පද්ධතියක් ස්ථාපනය කරලා තියෙනවා. ඊළඟට ඔබතුමාගේ ප්‍රශ්නයේ දත්ත පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය එපික් ලංකා ආයතනය සමග අත්සන් කළ ගිවිසුමේ බැකප් සහ ක්ලවුඩ්ගත කිරීම වෙනුවෙන් නිශ්චිත වගන්ති ඇතුළත් කර ඇද්ද? ඔව්. එක්ට ආයතනයේ උපදේශනයේ යටතේ ඇතුළත් කළ කොන්දේසිද? ඔව්. එසේ නම් මෙම ගිවිසුම හා අදාළ වගන්ති සභාගත කරන්නේද? ඔව්. විපක්ෂ නායකතුමනි සභාගත කරනවා. ඒවා නිශ්චිතවම ක්‍රියාකලයේද යන්න පිළිබඳ ඉක්ට ආයතනය විසින් පසුවිපුරම් සිදු කළේද? උන් පසුවිපුරම් සිදු කරනවා. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර, ඩිසාස්ටර් රිකවරි අනු දත්ත මධ්‍යස්ථානය වෙනස් භූගෝලීය ස්ථානන් දෙකක පවත්වාගෙන යාමයි. මෙහිදී මූලිකවම බලාපොරොත්තු වන්නේ යම් භූගෝලීය ස්ථානයක සිදුවන විනාශයකින් දත්තවලට වන හානිය අවම කිරීමයි. නමුත් මෙම සිද්ධිය අදාළ වන්නේ disaster recovery සම්බන්ධයෙන් නොවේ. අදාළ සේවා සපයන්නා විසින් ගිවිසුම් ගත කරුණු වලට පටහැනිව ක්‍රියා කර ඇති අතර ගිවිසුම පැහැර හැර ඇත. මෙම සිදුවීම 2018 පස්වෙනි මාස 3 වෙනි දින සිට වසර 5ක කාලයක් සඳහා ගිවිසුම් ගත වී ඇති. එපික් ආයතනයේ අපරීක්ෂාකාරී සහ නොසැලකිලිමත් බව මත සිදුවීමක් නිසා මෙසේ දත්ත බැකප් නොකර ඇති අවස්ථාවක disaster recovery සේවාව ලබා දී තිබුණද විනාශ වූ දත්ත ප්‍රතිස්ථාපනය කිරීමට ඕහාරික පරිගණක ක්‍රියාවලියකින් හැර අවකාශයක් නොමැත. ප්‍රශ්න අංක 4 ලංකා රාජ්‍ය ක්ලවුඩ් තුළ බැකප් ලබා ගැනීම සඳහා සහ එම බැකප් ආරක්ෂිතව ප්‍රතිස්ථාපනය සඳහා අවශ්‍ය වන මෙවලම් ලබා දී ඇත. තවද විවසනකාරී තත්වයකදී හෝ මනුෂ්‍යත්ව රැඳීමකින් වන හානියකදී බාධාවකින් තොරව ලංකා රාජ්‍ය ක්ලවුඩ් තොරතුරු ප්‍රතිස්ථාපනය කිරීමට පහසුකම් සපයා ඇත. නමුත් මෙම අවස්ථාවේදී එපික් ආයතනය ලංකා රාජ්‍ය ක්ලවුඩ් වෙත ලබා දෙන බැකප් පහසුකම් භාවිතා කර නොමැති අතර ගිවිසුම් ප්‍රකාර කොන්දේසි කඩ කර ඇත. ගිවිසුම් ගත එපික් ආයතනයේ නිලධාරියේ පරිගණක කේත භාවිතා කරමින් ෆයිල් සේවරයේ මකා දැමීම ප්‍රශ්නයට තුඩු දෙන කරුණකි. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර එම පරීක්ෂණ සඳහා ඉක්තා ආයතනය සහාය දක්වයි. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර නැත. ඉක්තා ආයතනය තම වගකීම් ප්‍රකාරව කටයුතු කර ඇති අතර ඉහත ප්‍රශ්න අංක 3 යටතේ අසා ඇති ප්‍රශ්නවලට සහ ඒවාට ලබා දී ඇති පිළිතුරු සාක්ෂි මගින් ඒ බව සනාථ වේ. තවද ඊට සඳහන් කළ පරිදි NMR ආයතනය සඳහා එහි ගිවිසුම් ගත කොන්ත්‍රාත්කරුවන එපික් ආයතනය ඉල්ලුම් කළ සියලු ලංකා රාජ්‍ය ක්ලවුඩ් පහසුකම් තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සේවාවක් ලෙස යන කොන්දේසි යටතේ ලබා දී ඇත. මෙසේ සේවාවන් සැපීමේදී NMR ආයතනයට එනන් භාරකරු ලෙස ක්‍රියාත්මක වන අතර ඔවුන්ගේ සේවා සැපයුම්කරුවන එපික් ආයතනය NMR එහි ගිවිසුම් ප්‍රකාරව සහ අවසරය මත අදාළ අවකාශය කළමනාකරණය කරනු ලබයි. ලංකා රාජ්‍ය ක්ලවුඩේ භාරකාරුවන ඉක්තා ආයතනයට අදාළ ටෙනන්ට් අවකාශයට පිවිසීමට හෝ කළමනාකරණය කිරීමට ක්‍රමවේද යටතේ අවසර නැත. තොරතුරු තාක්ෂණ ව්‍යසනකාරී තත්වයකදී හෝ මනුෂ්‍ය අත්වරදීමකදී ඉක්තා ආයතනයේ තොරතුරු කඩිනමින් ප්‍රතිස්ථාපනයට බැඳී සිටී. මෙම සිදුවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ දැනටමත් විමර්ශනයට භාජනය වන බැවින් මේ සම්බන්ධ අධිකරණය මගින් නිකුත් කර ඇති නියෝගයන්ට යටත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ENMR පද්ධතිය ප්‍රතිස්ථාපනය සඳහා ඉක්තා ආයතනයේ අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙමින් දැනටමත් ක්‍රියාත්මක වී ඇත. ප්‍රශ්න අංක 5 මෙම දත්ත මැකී යාම ගැටලුව තුළ පැහැදිලිවම මැකී ගොස් ඇත්තේ ඖෂධ වෛද්‍ය උපකරණ සහ සීමාස්ත නිෂ්පාදන නියාමනය සඳහා ඊට අදාළ පාර්ශ්වයන් විසින් පද්ධතිය හරහා ඉදිරිපත් කරන ලද ලිපිලේඛන ඇතුළත් ගොනු සාමාන්‍ය ඔසුෂල් ලියාපදිංචිය සහ ලියාපදිංචිය අලුත් කිරීමට අදාළ ගොනු පමණයි. විපක්ෂ නායකතුමනි, මම මේ ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. ගොඩක් අය අහනවා මොනාද මේ මැකිලා තියෙන දත්ත කියලා. ඇත්තටම මැකිලා තියෙන පද්ධතියේ මේ පද්ධතියෙන් මැකී ගිහිල්ලා තිනෝ පෙන්නුම නැති කරලා තියෙනවා ෆයිල් 5925ක්. ඒ 5925න් 3137ක්ම, ඒ කියන්නේ 53%ක්ම තියෙන්නේ අපි සාමාන්‍ය ඔසුෂල් සාමාන්‍ය ෆාමසි රෙජිස්ටර් කිරීමට අදාළව සහ ඒවා නැවත ලියාපදිංචි කිරීමට අදාළ ලිපිගොනු තමයි මැකිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි නිව් කෙමිකල් එන්ටිටීස් වලට අදාළව පේටන්ට් අයිතිය තියෙන නව කෙමිකල් එන්ටිටීස් වලට අදාළ කිසිදු ලිපිගොනුවක් මේ මැකී ගිය දත්ත පද්ධතිය තුල නැහැ. මොකද බුද්ධිමය දේපල වශයෙන් අපි සලකන්නේ විශේෂයෙන්ම පේටන්ට් අයිතිය තියෙන දත්ත මේ ස්ථානයේ තිබුණද නැද්ද කියන කාරණේ. මම ඉදිරියේදී පැහැදිලි කරන්නම් ඇයි ඒ වගේම මේ පද්ධතියට දැම්මේ නැත්තේ කියන කාරණේ ගරු විපක්ෂ නායකතුමනි. ඒ අනුව ඉහත කී සියලු කරුණු නියාමනේ, ඒ වගේම මම මේ ලියකියවිල්ල මොන ආකාරයේ දත්තද මැකිලා ගිහිල්ලා තියෙන්නේ, මොන වර්ගයේ ෆයිල්ද කියන එකේ බ්‍රේක් ඩවුන් එක මම ඔබ මේ සභාවේ සභාගත කරන්න කැමතියි. ඒ අනුව ඉහත කී සියලු කරුණු නියාමනය කොට අධිකාරිය විසින් නිකුත් කර ඇති ලියාපදිංචි සාධක සහ බලපත්‍ර හෝ වෙනත් යම් අනුමැතියන්ට අදාළ දත්ත පද්ධතියට කිසිදු හානියක් වී නොමැත. එබැවින් පැන නැගී ඇති මෙම ගැටලුව හරහා බාල ඖෂධ හෝ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාධු ලේඛන ගත කර තිබූ ඖෂධ වෙළඳපොළට නිකුත් කිරීම මෙන්ම එකම ඖෂධයේ විවිධ වෙළඳ නාමවලින් නානානී කරනු ලබන සමාගම්වලට සිය අභිමතය පරිදි ඉහළ මිල ගණන්වලට ඖෂධ අලෙවි කිරීමේ කිසිදු අවධානමක් ඇති වී නැත. ඒ අනුව මෙම තත්ත්වය මත දිවයින පුරා ඖෂධ හිඟවීමක් සම්බන්ධයෙන් හෝ තත්ත්වයෙන් බාල ඖෂධ මෙරට ගැනීම සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් මහජනතාව ඇති කරගත යුතු නැත. අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් වන දැනට පවත්නා බලපත්‍ර වල වළංගු කාලය දීර්ඝ කර ඇති අතර ඉල්ලුම් කරන නව බලපත්‍ර සඳහා සහ COVID-19 වසංගතයේ තත්ත්වයට අදාළ වන පරිදි අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් සියලු කටයුතු සිදු කරමින් පවතින බවද අවධාරණය කරමි. තවද විවිධ එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම සහ COVID-19 වසංගත තත්ත්වයට අදාළ වන පරිදි අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම යන ආදී සියලු කරුණු මැනුවල් ක්‍රමවේදයේ ඔස්සේ සිදු කර ඇති බැවින් මෙම පද්ධතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම සහ COVID-19 වසංගත තත්ත්වයට අදාළ වන අත්‍යවශ්‍ය ඖෂධ හෝ වෛද්‍ය උපකරණ ගෙන්වීම සම්බන්ධයෙන් අදාළ නොවන බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. ගරු විපක්ෂ නායකතුමනි, ඇත්තටම දැන් ගොඩ දෙනෙක් අහනවා මේ ENMR පද්ධතියක් තිබියදී ඇයි කියලා COVID-19 වසංගත තත්ත්වයට අදාළ වෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ මේ පද්ධතිය හරහා ගියේ නැත්තේ. ඒකට හේතුව තමයි ගරු විපක්ෂ නායකතුමනි, මේ පද්ධතිය පටන් ගත්ත දවසේ සිටම මේක අභ්‍යගත පද්ධතියක්, අසංවිධානාත්මක ක්‍රමානුකූල බවක් නැති ප්‍රතිඵලදායක නැති පද්ධතියක්. මම අමාත්‍ය ධුරේ බාරගත්තට පස්සේ පළවෙනි සති දෙකේදීම මේ සියලුම පාර්ශවකරුවන්, ව්‍යාපාරිකයන්, ඒ වගේම ඖෂධ ආනයනකරුවන්, ෆාමසි ඔසුසල් හිමියන් සියලු දෙනා ඇවිල්ලා කියපු දේ තමයි මේ ENMR පද්ධතිය ෆේලිය එකක්, මේක වැඩ කරන්න බෑ කියලා. ඒ අනුව ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ එවකට හිටිය අධ්‍යක්ෂක මණ්ඩලය කැඳවලා මම කිව්වා මේක ක්‍රමානුකූල කරන්න කියලා. ඔවුන් මට ලිඛිතව වෛද්‍ය කමල් ජයසිංහ CEO ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2020 සැප්තැම්බර් මාස 7 ලිපියක් බාර දුන්නා. මේ ඇතිවෙලා තියෙන ප්‍රමාදයන්, මේ තියෙන ක්‍රමානුකූල නැති බව වහාම නිවැරදි කරන්න කටයුතු යොදනවා කියලා ඔවුන් මට දිනවකවානු සහිතව ලිපියකින් දැනුම් දුන්නා නිල වශයෙන් මේ කටයුත්ත කරනවා කියලා. හැබැයි එහෙම කිව්වට ජාතික ඖෂධ නියාමන අධිකාරිය හිටිය අධ්‍යක්ෂක මණ්ඩලය ඒ කටයුත්ත සිදු කරේ නැහැ ගරු විපක්ෂ නායකතුමනි. ඒක නිසා මම නැවතත් 2020 ඔක්තෝබර් මාසේ 20 එවකට සභාපති මහාචාර්ය අසිතද සිල්ල මැතිතුමාට, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට, වගේම සියලුම අධ්‍යක්ෂක මණ්ඩලයට නැවතක් ලිපියක් යොමු කරනවා. මම කැමැති ගරු කථානායකතුමනි ඒක පැහැදිලි කරන්න. The online system that is available through the NMRA website is a failure, thereby bringing immense hardship to the client. Furthermore, even before the uprising of COVID-19, the way NMRA handled the low number of clients on a day that is allocated for the public is very disturbing. This reflects badly on our ministry as serving the public should be an essential part of our institution. I would like to remind you, at our meeting 1 week after assuming duties as the state minister, NMRA provided timeline to complete the regulated process pertaining to local manufacturing and the importing of pharmaceuticals. These timelines have been mere words and not followed by any action. I am writing all this as a matter of urgency and strongly urge you to take immediate action to resolve the issues to minimize complaints from various parties. I would strongly suggest you to reform all the procedures and processes at NMRA and increase the efficiency at the institute so that we don't face an unpleasant scenario in the near future. මේක මම ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ තමයි සියලු එවකට සභාපතිවරයා ඇතුළු සියලුම අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන්ට දැනුම් දුන්නේ. හැබැයි ඒ කිව්වත් ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට සමත්ුනේ නැහැ ඒ නිවැරදි කිරීම සඳහා. ඒක නිසා තමයි කියන දේවල් කරන්නේ නැති නිසා, අකාර්යක්ෂම නිසා තමයි NMRA බෝඩ් එක අපිට ඉවත් කරන්න සිද්ධ වුණේ, නව කණ්ඩායමක් පත් කරගන්න සිද්ධ වුණේ. මේ ENMRA පද්ධතිය තියෙන අකාර්යක්ෂම බව නිසා තමයි COVID-19 රෝගයට අදාළව සියලු ඩොකියුමන්ට් මේ සිස්ටම් එකට දාන්නේ නැතුව මැනුවල් ගෙනහල්ලා බාර දෙන්න කිව්වේ. කොටින්ම මේක ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකක් වුණාට ඒක හරහා යනවට වැඩිය ඉක්මනට කරන්න පුළුවන් අතින් ෆයිල් ටික හાર્ඩ් කොපි ගෙනහල්ලා දුන්නට පස්සේ. ඒක නිසා තමයි අතින් ගෙනහල්ලා බාර දෙන්න කියලා ඉවරලා කිව්වේ COVID-19 රෝගයට අදාළ දේවල්. එතකොට මේ මැකිලගිය දත්ත ඇතුලේ කොනාද තිබුණේ කියන එක ගැන මම කෙටියෙන් පැහැදිලි කරලා මගේ පිළිතුර නිමා කරනවා. විශේෂයෙන්ම 2015-19 කාලෙදී ඖෂධ මිලදී ගැනීමේදී ඇතැම් ඖෂධ සඳහා අසාමාන්‍ය මිලක් රජය වියදම් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ ඖෂධ මොනවද කියලා ලැයිස්තුගත කරලා ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඒ වගේම තමයි අපි මේ වෙනකොට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. මේ ඒ වගේ ඖෂධ කීපයක් ගරු කතානායකතුමනි කැප්ටොප්‍රිල් සිරප් එක 5 මිලිග්‍රෑම් සිරප් එක 2019දී මිලදී අරගෙන තියෙන්නේ රුපියල් 55185කට. අපි ආවට පස්සේ 2020 අවුරුද්දේදී රුපියල් 395ට ගරු කතානායකතුමනි මිලදී ගත්තේ 138 වතාවක් මිල ඉහළයි. ලොරසිපෑම් ඉන්ජෙක්ෂන් එක රුපියල් 17957කට මිලදී අරගෙන තියෙන්නේ. අපි ආවට පස්සේ රුපියල් 373කට මිලදී ගත්තේ. ගරු කතානායකතුමනි මෙට්‍රමිනෝල් ඉන්ජෙක්ෂන් එක රුපියල් 16736කට මිලදී ගත්තේ. ඒක රුපියල් 3875කට අඩු වුණා. මේ සියලු ලැයිස්තුව මේ මිල අධික අපි විමර්ශනය සඳහා බාර දීලා තියෙන මිල අධික ඖෂධ 35ක ලැයිස්තුව මම සභාගත කරනවා ගරු කතානායකතුමනි. ඒ වගේම තමයි හදිසි මිලදී ගැනීම ලෙස හුවා දක්වමින් රුපියල් මිලියන 1140කට ආසන්න ප්‍රමාණයක වටිනාකම නිදු ඖෂධ මිලදී අරන් තියෙනවා. අසාමාන්‍ය වියදමක් වියදම් කරලා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඉල්ලීමක් කරා අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් කරනවා. උදාහරණයක් කියනවනම් ඩිටුක්සුමැබ් ඉන්ජෙක්ෂන් එක රුපියල් 55000ට අරන් තියෙන්නේ. හැබැයි අපි ඒක රුපියල් 17735කට ගත්තා. එමගින් ඉතුරු වුණු මිදල පමණක් රුපියල් මිලියන 128ක් වෙනවා. මේ ආකාරයේ මේ ඖෂධ ලැයිස්තුව මම මේ සභාවට සභාගත කරන්න කැමතියි ගරු කතානායකතුමනි. ඒ වගේම තමයි මේ ඇතැම් ඖෂධ මම කියන්නම් මේ කොයි වගේ දෙයක්ද කරලා තියෙන්නේ කියලා. දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් පැරසිටමෝල් සපෝසිටරි එක වේදනාව ඇති වුණාම අර පස්සෙන් දාන කරල මේක රුපියල් 165කට අරන් තියෙන්නේ. දැන් ගන්න රුපියල් 12යි. ඩෙක්සමෙතසෝන් මිලිග්‍රෑම් 4 ටැබ්ලට් එක රුපියල් 153කට අරන් තියෙන්නේ. දැන් ගන්න රුපියල් 6.49ට. මේ සියලු ලේඛන මම සභාගත කරන්න කැමතියි. ගරු විපක්ෂ නායකතුමනි මෙම ඖෂධ සම්බන්ධයෙන් ලියකියවිලි ටික තමයි මේ ඖෂධ සම්බන්ධයේ දත්ත ගොනුවේ තියලා මැකුනේ. මේව ගැන විමර්ශන පටන් ගත්තට පස්සේ රුපියල් බිලියන ගණනක පාඩුවක් රටට වෙච්ච ඖෂධ පිළිබඳව විමර්ශන පටන් ගත්තට පස්සේ තමයි ඒ කියන ලිපි ගණුව මේ දත්ත ක්ලවුඩෙන් මැකිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අපි මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි මේව මැකුවේ කවුද කියන කාරණේ හොයලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු ලැබුණාට පස්සේ අනිවාර්යෙන් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කරු කතානායකතුමනි.
බොහොම ස්තුතියි. වරප්‍රසාද පිළිවන් ප්‍රශ්නයේ මනුෂ්‍ය නානායකකාර මැතිතුමා.
ගරු කතානායක
ඔව් මේ විවාදයක් නෑ. ඒකට උත්තරේ දුන්නේ ඔබතුමා වෙන විවාදයක් ගත්තනම් හොඳයිනේ. ඒ 27-2 ප්‍රශ්නෙට උත්තර දුන්නේ. ඔව් හරි. ඒක වෙනම ගන්න. මනුෂ්‍ය නානායකකාර මැතිතුමා තමුන්නාසිගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. ඒ විවාදයක් යන්න බෑ ඒකට. ඒක ඉවරයි. ඒක විපක්ෂ නායකතුමා ප්‍රශ්නෙට උත්තර දුන්නා. එතනින් ඒක අවසානයි. ඒක ගැන ගැටලුවක් තියෙනම් පස්සේ තන වෙලාවක් ගන්න. මනුෂ්‍ය නානායකකාර මැතිතුමා ඉදිරියට යන්න.
ගරු කතානායකතුමනේ ගරු කතානායකතුමනි දින කීපයකට හරි ඔබතුමාට මේ රටේ ජනාධිපතිවරයා හැටියට වැඩ බලන ජනාධිපතිවරයා හැටියට පත් වෙන්න ලැබීම පිළිබඳවත් මම සුබ ප්‍රාර්ථනා කරන ගමන් වරප්‍රසාද කඩවීමක් සම්බන්ධව මගේ ඉල්ලීම ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ජනාධිපති ධූරයෙන් පරාජය වෙච්ච අවස්ථාවේදී හොරකම් වලට බයේ හැංගුණාය කියලා ජගත් කුමාර මන්ත්‍රීතුමා කියන ඇමතිවරයා බාරයේ තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික අංශයේ මගින් සිදු කරනු ලබන බව ප්‍රකාශ කරන විමර්ශනයකට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා ඩිජිටල් වෝහාරික විද්‍යාගාර ස්ථානාධිපති හමුවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නාරහම්පිට පොලිස් ස්ථානය හරහා මා වෙත කැඳවීමක් ලැබී තිබුණි. කවුරුන් විසින් කරනු ලැබූ කුමන ආකාරයේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මාගෙන් තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන්නේද යන්න නිශ්චිතව එම කැඳවීමේ සඳහන් කර නැත. ඒ ආකාරයට තොරතුරු ලබා ගැනීමට අපේක්ෂිත කරුණු ගැන කිසිදු සඳහනක් නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීම සිවිල් පුරවැසියෙක් ලෙස මගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමකි. ඒ ආකාරයට නිශ්චිත හේතුවක් නොදන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මෙම දැනුම් දීම රටේ පවතින පොදු නීති පද්ධතිය ඉක්මවා යමින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයකි. රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේදී කරනු ලබන ප්‍රශ්න කිරීම් නතර කිරීමේ අරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දඩයම් කිරීම සඳහා මෙවැනි කැඳවීම් කර ඇද්දයි යන්න ගැන සාධාරණ සැකයක් මතුවන බව ඔබතුමාගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. මේ සම්බන්ධයෙන් මාගේ නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත ලිපියක් යොමු කරමින් වැඩිදුර කරුණු විමසා සිටියෙමි. ඒ කුමන පරීක්ෂණ කටයුතු අදාළ හෙළිදරව් කළ යුතු කරුණක් සම්බන්ධයෙන්ද යන්නත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු කිසියම් පැමිණිල්ලක් මත විමර්ශනය ආරම්භ කර තිබේද යන්නත් විමසුවෙමි. කිසියම් අය පැමිණිල්ලක් කර තිබේ නම් පැමිණිල්ල කර ඇති නිශ්චිත කුමන කරුණක් යන්නත් එවැනි පැමිණිල්ලක් නොමැතිනම් ස්වයං මෙහෙයවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කිරීමට හැකියාව තිබේද යන්නත් ප්‍රශ්න කළෙමි. කිසියම් විමර්ශනයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කැඳවීමක් කරන්නේ නම් අදාළ විමර්ශනය ගැන නිශ්චිත කරුණු දැක්වීමක් කළ යුතු බව සේනාරත්න ඉදිරිව පුණ්‍යාද සිල්වා 1995 නිව් ලෝ රිපෝර්ට්ස් 90 පැහැදිලිව සඳහන් කර තිබියදී කරුණු විමසීමට යයි පවසමින් මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලබන්නේ පාර්ලිමේන්තු කටයුතු සඳහා මගේ සක්‍රීය දායකත්වය ලබා දීම වැළැක්වීමේ අරමුණෙන් යයි සාධාරණ සැකයක් මතුවේ. නිශ්චිත විමර්ශනයක් ගැන නොදන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට මම කැඳවන්නේ පාර්ලිමේන්තු සසිවාරයන්ට සහභාගී වීම හා පාර්ලිමේන්තුවේ අනිත් කටයුතු වලට සක්‍රීය දායකත්වය ලබා දීමට ඇති අවස්ථාව වැළැක්වීමට බව මගේ විශ්වාසයයි. ඒ නිසා නිශ්චිත කරුණු දැක්වීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම මගින් මාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා හා ඩිජිටල් වෝහාරික විද්‍යාගාර ස්ථානාධිපති පාර්ලිමේන්තු වරප්‍රසාද හමුවට කැඳවා පරීක්ෂණයක් කරන ලෙසත් ඔවුන්ගේ ක්‍රියාව මගින් මාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත් නියෝගයක් ලබා දෙන ලෙස මෙයින් ඉල්ලා සිටිමි.
වරප්‍රසාද කමිටුට යොමු කරනු ලැබේ. ප්‍රධාන කටයුතු ආරම්භයේදී පනත් කෙටුම්පත් හඳුන්වා දීම කරු කම්කරු ඇමතිතුමා ඇයිටම්
Item 3.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී සභානායකතුමා ඉදිරියට
යෝජනා කරන එක
සේවක අර්ථසාධක අරමුදල් සංශෝධන 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
ඉවෙනිවර කියවීම කවදාද?
එට දිනේකර කොතනාගතුමා
අධිකරණ මාත්‍යතුමා
ඉදිරිපත් කරනවා අංක 2
අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
ඉවෙනිවර කියෙම කවදාද?
එට දිනේ
අංක 3 සභානායකතුමා
ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි අංක 3
ස්වභාවිකංගද?
ආයි
යෝජනා අංක 118 දක්වා 17 දක්වා 18 18 විවාදයකින් තොරව සම්මත වේ.
ගරු කතානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂයාංක 1 සිට විෂයාංක 17 දක්වා වූ විෂයන් මම ඉදිරිපත් කරනවා. ගරු මුදල් අමාත්‍යතුමා විසින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ යටතේ විදේශ විනිමය හා සුරාබදු ආඥා පනත් යටතේ ඉදිරිපත් කරනු ලැබූ ගැසට් නිවේදන මේ ගරු සභාවට ඉදිරිපත් කොට තිබෙනවා.
ඔව්
ප්‍රශ්නයක් මුදල් ඇමතුමා නැද්දද? ඉන්නවා. එනයි ඉස්සෙල්ලා මුදල් ඇමතුමා මේක විස්තර කරගෙන පස්සේ තුමට කතා කරන්න පුළුවන්.
මුදල් ඇමතුමා
විශේෂ මේක ඉල්ලීමක් කරනවා. මුදල් ඇමතුමා එනවා නම් අපිට එක ප්‍රකාශයක් කරන්න මේ අර මහ බැංකුවේ අධිපතිතුමාට අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් දෙනවද නැද්ද කියලා. මුදලෙන් ආණ්ඩුවේ ප්‍රකාශයක් නැහැ.
ඒ පිළිබඳව මුදල් ඇමතුමා ඕනෑම කැබිනට් ඇමතිවරුට ඒක ඉදිරිපත් කිරීමේ
හැකියාව තියෙනවා. සම්පදායක් හැටියට මුදල් ඇමතුමා ඇවිල්ලා වැදගත් කාරණයක් උඩදී ඉදිරිපත් කරන්න ඕනේ. කැබිනට් ඕනෑම අමාත්‍යවරයෙක්ට ඒ අමාත්‍යතුමා වෙනුවෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාගේ ප්‍රකාශයට එතුමා ඇවිල්ලා උත්තරයක් දෙයි. ඔව් ඒකට මුදල් ඇමතුමා මෙතන ඉන්න ඕනේ. දැන් අනික වෙලා තියෙන්නේ ඇමතුමා මේ ආණ්ඩුවේ වෙලා තියෙන්නේ මේ ඉන්න ඇමතිවරුන්ට වැඩ කරන්න බෑ. මේ ඇමතුමාට වැඩ කරන්න පුළුවන්. ඔබතුමාගේ වැඩ කවුද කරන්නේ කියලා අපි දන්නේ නැහැ. මෙතුමාගේ වැඩ. ගරු කතානායකතුමනි ගරු මුදල් ඇමතුමා රැස්වීමක ඉන්නේ. උදේම දැන්නවා එතුමා දවල්ෙදී එනවා කියලා.
ඒ නිසා ඕන කැබිනට් ඇමතිරියට මේක ඉදිරිපත් කරන්න පුළුවන්. මුදල් ඇමතිතුමා දවල්ෙද්දී පාර්ලිමේන්තුවට එනවා.
එතුමා වෙනතුරු කතා
ගැටලුවක් කරගන්න එපා.
එන ඇමතිතුමා ඉදිරිපත් කරන්නේ.
අර කතානායකතුමනි නීතිමය අවශ්‍යතාවයන් අනුව සුරාබදු ආඥාපනතේ 52 වෙනි අධිකාරිය යටතේ ප්‍රකාශයට පත් කරන ලද සුරාබදු නිවේදන අංක 7 ඇලීරත් 2021 මෙම පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කොට තිබෙනවා. දෙවනුව 2011 අංක 18 දරන වරායහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනතේ විධිවිධාන ප්‍රකාරව ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළ නිවේදන පහක් මේ ගරු සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කොට තිබෙනවා. විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත ඇස්තමේන්තු කළ ආදායම විශේෂ වෙළඳ භාණ්ඩ බදු වලින් රුපියල් මිලියන 98,000 82,709ක් එයින් උපයගෙන තියෙනවා. 2020 වර්ෂයේදී රජයේ බදු ආදායමට 106.7% එකතු කරන්නේ විශේෂ වෙළඳ භාණ්ඩ අද්දෙන් 2020දී. ඒ බද්ධ දේශීය නිෂ්පාදන සුරක්ෂිත කිරීම සඳහා වෙළඳපොළ අවශ්‍යතා ඉෂ්ට කිරීම සඳහා විටින් විට මිල ස්ථායීකරණයක් ඇතිකර ගැනීම සඳහා වෙන ගැසට් නිවේදන රාශියක් මේ අනුමැතිය සඳහා මේ ගරු සභාවට ඉදිරිපත් කොට තිබෙනවා. විශේෂ තැන්පත් ගිණුම් සඳහා අතිරේක පොලිය පිරිනැමෙන කාලය දීර්ඝ කිරීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පාලන පනත යටතේ ප්‍රකාශයට පත් කර නියෝගයක් සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කොට තිබෙනවා. ඊළඟට ශ්‍රී ලංකාව තුළ සංස්ථාගත කරන ලද සමාගම් විසින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වයිරීත්ව බැඳුම් කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ පළ කළ නියෝගය සඳහා අනුමැතිය ඉල්ලා සිටිනෝ. කොළඹ කොටස් හුවමාරුවේ විදේශ විවාර මුදලින් නාමනය කෙරෙන ආයෝජන සඳහා පාසුකම් සැලසීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වෙනි වගන්තියට නිකුත් කළ 2021 අංක 2 දරන විදේශ විනිමය නියෝග සංශෝධනය කිරීම සඳහා අනුමැතිය අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාවෙන් බැහැරව විදේශ විනිමය යැවීම සම්බන්ධයෙන් සීමා කීපයක් ක්‍රියාත්මක කිරීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 2 වෙනි වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කරන ලද නියමයන් සඳහා අනුමැතිය අපේක්ෂා කරන අතර 2018 අංක 1 දරන ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරනවා. එකී රෙගුලාසි පිළිබඳ විස්තරයක් සම්පූර්ණ විස්තරය මම මේ ගරු සභාවේ සභාගත කිරීම සඳහා ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි, හිටපු අග්‍රාමාත්‍යතුමා සඳහන් කළ පරිදි අපේ රටේ ඉතිහාසයේ විශාලතම විදේශ විනිමය ගෙවුම් ශේෂය පිළිබඳ අර්බුදයට තමයි අපි මූණ පාලා තියෙන්නේ. ඒ විදේශ විනිමය අර්බුදය නැත්තම් ගෙවුම් ශේෂ අර්බුදය COVID-19 වසංගතය නිසා පමණක් ඇති වූවක් නොව ඊට පෙර සිට අපි විශේෂයෙන් 1977 පසු විවෘත වෙළඳපොළ ආර්ථිකය අනුගමනය කළ අවස්ථාවේ පටන් දිගින් දිගටම රටේ ගෙවුම් ශේෂය පිළිබඳ අර්බුදයක් ඇතිවෙන්න එක ප්‍රධාන හේතුවක් තිබුණා. විවිධ ක්‍රියාමාර්ග රාශියක් ගනු ලැබුවත් ලංකාවේ අපනයන සඳහා වෙන අපනයන ඉපයුම නැත්නම් අපනයන ආදායම වැඩි වෙනවට වඩා වැඩි වේගයකින් රටින් පිටට ගලා යන මුදල් ප්‍රමාණය වැඩි වුණා, ආනයන වියදම් වැඩි වුණා. අවසාන විග්‍රහයේ ප්‍රධාන හේතු දෙක වෙන්නේ අපි 1977 පස්සේ මේ රටේ කෘෂිකර්මාන්ත කර්මාන්තා සේවා අංශ පිළිබඳ අඩු විශ්වාසය රැඳවීමත් රට ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය දිගින් දිගට අඩපණ වීමත් කරන කොටගෙන දේශීය අවශ්‍යතා ඉෂ්ට කිරීම සඳහා වක්කඩ කැඩුවා වගේ විදේශවලින් භාණ්ඩ ආනයනය කිරීම දිගින් දිගටම වැඩි වුණා. එහිදී විශේෂයෙන් පසුගිය රජයේ කාල සීමාව වන විට ඉතාම විදේශ විනිමය සම්පත් පාවිච්චි කළේ මේ සෙල්ලමක් කරන ආකාරයට සියලුම භාණ්ඩ මේ රටේ නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ පමණක් නෙමෙයි පාසුවෙන් නිපද විය හැකි හඳුන් කෝරු පාට පැන්සල් මකන කෑලි සරුංගල් වෙසක් කූඩු පවා කිසිදු අවීරයකින් බාධාවකින් තොරව වෙළඳ පොළ තුල පුරවල තිබුණා. සහල් පිටි සීනි පරිප්පු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නෙමෙයි සුඛෝභෝගී භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ රත්තරම් පවා ලංකා ඉතිහාසයේ වැඩිම රත්තරන් තොග ආනයනය කළ තිබුණේ ඒ පසුගිය කාල පරිච්ඡේදය තුල. නමුත් ඒ කරන ප්‍රමාණයට සාපේක්ෂව මේ රටින් පිටට යන අපනයන වැඩි කිරීම සඳහා එවැනි ක්‍රියා මාර්ගයක් අරන් තිබුණේ
නැහැ. පොයින්ට් ඔබට ගරු ඇමතුමනි, ඒක නිවැරදි කරන්න ඕනේ. මොකද ඔබතුමා ප්‍රශ්නය
ගරු මම ඒ සඳහා ඉඩ දෙන්නේ ගරු කතානායකතුමනි. මේක මගේ වෙලාව, මගේ වෙලාව
ඔබතුමා වෙලාව ඊළඟට කතා කරන්න
ඕනේ. 14 වර්ෂයේදී
ඔබතුමා ඊළඟට කතා කරන්න.
ඔබතුමා කතා වෙලාවදී මුණ්ඩාසගේ කතා වෙලාවදී උත්තර දෙත හැකි. මුණ්ඩාසගේ කතා වෙලාවදී තමුණ්ඩාසගේ කතා වෙලාවදී උත්තර දෙත හැකි. වාඩි වෙන්න.
වාදා කරන්න එපා.
2014 වර්ෂයේදී කරු කතානායකතුමනි අපේ රටේ අපනයන ආදායම තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 11.1යි. මහින්ද රාජපක්ෂ යුගයේදී. ඊට පස්සේ ආනයනය සඳහා තිබුණ වියදම 19.4 බිලියන. වෙළඳ හිඟය නිර්යාත ආදායම හා ආයාත වියදම අතර වෙනස ඇමරිකානු ඩොලර් බිලියන 8.3යි. ඊට පස්සේ 2015 වර්ෂයේදී මේ අපනයන ආදායම අපේ අඩු වුණා 10.5ට. ඒක නැත්තම් ඒක හදලා කියත හැකි, ඒක නෙමෙයි උත්තරේ මේකයි කියලා. අපනයන අඩු වුණ නැත්තම් එහෙම නිකන් රණ්ඩු වෙන්න මේ මරිය කඩේ වගේ අවලාද කරගන්න අවශ්‍ය නැහැ. ඒක වැරදි නම් ඒ උත්තරේ පෙන්වලා දෙත හැකි මේ ගරු සභාවට වැදගත් මහත්යෙක් විදියට. ඊළඟට ආනයන වියදම වැඩි වෙලා තියෙනවා 19.9ට. එතකොට අර 2013 8.3ක් වෙච්ච වෙළඳ හිඟය 2015 බිලියන 8.4 දක්වා වැඩි වුණා. ඊළඟට 2016 වර්ෂය එනවා. 2016 වර්ෂය වෙනකොට අපනයන තවත් අඩු වෙනවා. බිලියන 10.3යි. ආනයන 19.8යි. එතකොට වෙළඳ හිඟිය වැඩි වෙනවා 8.8ට. 2017 වර්ෂය එනවා. එවිට 11.3ට නිර්යාත වැඩි වෙනකොට ආයාත වැඩි වෙනවා 20.9 බිලියන. 9.6ට වෙළඳ හිඟිය පුළුල් වෙනවා. 2018 වර්ෂය වෙනකොට නිර්යාත 11.8යි, ආනයන 22.2යි, වෙළඳ හිඟිය වැඩි වෙනවා බිලියන 10.4ට. මේක තමයි ඇතිවෙච්ච තත්ත්වය. ඒක නෑ කියලා කියන්න පුළුවන් නම් සංඛ්‍යා දත්ත 90 ඒකේ තුමට පෙන්වා දෙන්න පුළුවන්. වෙළඳ හිඟිය 2014 බිලියන 8.3යි, 2015 8.4ට වැඩි වෙනවා, 2016 8.8ට වැඩි වෙනවා, 2017 9.6ට වැඩි වෙනවා, 2018 10.4ට වැඩි වෙනවා. අඛණ්ඩව අඛණ්ඩව දිගින් දිගට රටින් රට ඇතුළට එන ප්‍රමාණයට වඩා රටින් පිටට ගලා යන ප්‍රමාණය වර්ධනය වුණා. 2019 වර්ෂය වෙනකොට මේ තත්ත්වය පවත්වාගෙන යා නොහැකි මට්ටමට එනකොට 11.9යි අපනයන වැඩි වෙලා තියෙන්නේ, 19.9යි ආනයන වැඩිවීම, 8.0 නැවත අඩු වෙලා තියෙනවා. 2020 වර්ෂයේ කොයිඩ් 19 වසංගතය හේතු කොටගෙන අපිට මේ විදියට විදේශ විනිමය ගේනියන්න බැරි වුණා. මොකද රටක් වශයෙන් ඩොලර්, පවුන්, ඩොයිස් මාක්, ප්‍රංශ ප්‍රැංක්, ජපන් යෙන් කිසි දෙයක් අපිට අච්චු ගහන්න බෑ. රට උපයන්නේ නැත්තම් උපයන් නැති විට ඒ හා සාපේක්ෂව ආනයනය කරන්න බෑ. ඒ නිසා ආනයනය සඳහා සීමා පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස කොමාරි අපනයන 10ක් වෙනකොට ඇමරිකාන් ඩොලර් බිලියන, ආනයන ප්‍රමාණය අඩු කරගත්ත 16 දක්වා. ඒ තුලින් විදේශ විනිමය වෙළඳ හිඟය 6 දක්වා අඩු වුණා. මේ 6 දක්වා අඩු වුණත් ගරු කතානායකතුමනි අපිට ඉතා විශාල ප්‍රශ්නයක් ඇති වුණා. පාස්කු ප්‍රවාහයේ සිට දිගින් දිගටම කඩා වැටුණ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණ විදේශ විනිමය ප්‍රමාණය රටට ලැබුණේ ලක්ෂ 23ක් සංචාරකව පැමිණි රටක් ලක්ෂ 23ක් සංචාරකව පැමිණි රටකට ලක්ෂ 50000ක්වත් සංචාරක වෙන්නේ නැත්තම් 20000ක්වත් සංචාරකව ආවේ නැත්තම් හෝටල් 5000කට ආසන්න ප්‍රමාණය ලක්ෂ ගණනක් ආරක්ෂා කර්මීන් සිටි සංචාරක ව්‍යාපාරයේ ඍජු ආරැකි වක්‍ර රැකියා ප්‍රමාණයන් නැති වෙනකොට විදේශ විනිමය වර්ෂයකට ඉපයන ප්‍රමාණය නැති වුණා 4.5කි ඇමරිකානු ඩොලර් බිලියන. දැන් බලන්න මේ නැතිවෙච්ච ප්‍රමාණය පියවන්න පුළුවන් ක්‍රමය මොකද්ද? තමුන්නාසේලා දන්නවා මේ දිගටම ඉතිහාසයේ පුරාම අපනයනවල ආදායම තියෙන්නේ බිලියන 10ක් 12. ආනයන වියදම 20ක් 22ක්. මේ පරතරය මෙහෙම තියාගෙන ඉන්නකොට සංචාරක ව්‍යාපාරයේ සේවාංශයෙන් ලැබෙන ප්‍රධාන වීපියුම් වල තියෙන සංචාරක ව්‍යාපාරයේ 4.5ක් අඩු වෙනයි කියන එක සාමාන්‍ය ජනයාට තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ රටේ අවුරුදු 3000දී හරි 5000දී හරි 10000දී හරි තිබෙන හම්බද්දට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් හදපු වරාය සම්පූර්ණයෙන් විකුණලා ලබාගත් මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.4යි. හම්බන්තොට විකුණලා ගත්තේ 1.4යි. ලංකාවට ලැබුණ ප්‍රධානම ඍජු විදේශ ආයෝජනය තමයි පෝට් සිටි එක. පෝට් සිටි එකට මූඳ ගොඩ කරලා මේ ප්‍රමාණය හදන්න දරපු වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.4යි. දැන් හම්බන්තොට වරායයි පෝට් සිටි ව්‍යාපෘතියයි දෙකම ඇමරිකානු ඩොලර් බිලියන 2.8යි. සංචාරක ව්‍යාපාරයෙන් නැතිවෙච්ච ප්‍රමාණය 4යි. ඉතින් මේක පියවන්න කොයි වගේ අර්බුදයක් තියනවද කියන එක අපි තමුන්නාන්සේලාට මේ වගකිව යුතු මහජන නියෝජිතයන් ලෙස අවබෝධයක් තිබෙන්න ඕනේ. මේ ප්‍රමාණය කොහොමද පියවගන්නේ? මේ ප්‍රමාණය පියවගන්න නම් අපි කෙටිකාලීනව අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික වැඩසටහනක් දැන් කඩිනමින් සකස් කරලා තියෙනවා. මොකද අපනයන ප්‍රවර්ධනය කරන්න නම් ප්‍රධාන වශයෙන් ඒ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මට පැවරලා තියෙන වගකීමක් ලෙස සලකලා මේ අපනයන භාණ්ඩ විවිධාංගීකරණයක් කරන්න ඕන. තේ රබර් පොල් මැණික් අනික් වගේ තියෙන අපේ මේ කුඩා භාණ්ඩ මල්ල සම්ප්‍රදායික නොවන අලුත් විවිධ භාණ්ඩ වර්ග රාශියකින් භාණ්ඩ විවිධාංගීකරණයක් කරන්න ඕන. දෙක වෙළඳ පොළ විවිධාංගීකරණයක් කරන්න ඕන. අපේ භාණ්ඩ වැඩි ප්‍රමාණයක් බටහිර රටවල් කීපයක් මත සංකේන්ද්‍රණය වෙලා තියෙනවා. මුළු අපනයන වලින් වැඩිම ප්‍රමාණය රෙදිපිලියන් ගලුම් වගේ දේවල් ගන්න ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු බටහිර රටවල්. ඒ නිසා අපි සොයා නොගත් වෙළඳ පොළවල් ඉතියෝපියානු අප්‍රිකානු වෙනත් අලුත් වෙළඳ පොළවල් සොයාගෙන වෙළඳ පොළ විවිධාංගීකරණයක් කරන්න ඕන. තුන මේ අපනයන නවීකරණයක් කරන්න ඕන. අමුද්‍රව්‍යයේ යෙදවුම් ලෙස යවන භාණ්ඩ වෙනුවට නවෝත්පාදන අලුත් නිෂ්පාදන සකස් කළා. ඒව ඇසුරුම් ක්‍රම වෙනස් කළා, අලවිකරණ ක්‍රමවේද වෙනස් කළා කරන්න ඕන. එහෙම කළොත් තමයි මේ එකතැන läග සිටපු අපනයන ඔල පිම්ම පනින්න පුළුවන්කම තියෙන්නේ. එයිදී අපේ තියෙන සම්ප්‍රදායික සිතුම් පැතුම් හා විශ්වාසයන් අනුව කටයුතු කළාට අපනයනවල එවැනි ප්‍රගතියක් ඇති කරගත්ත රටවල් එසේ කරලා නැහැ. උදාහරණයට ගන්න පුළුවන් බංගලාදේශය. බංගලාදේශයේ ඉතා විශාල පසුගාමි රටක් ලෙස ඉඳලා මේ රෙදිපිලි ඇඟලුම් කර්මාන්තයේ ඒ පැත්තට ගිහිල්ලා අපේ රටේ අධ්‍යක්ෂින් පළපුරුදු තියෙන අයගේ සේවය ලබාගෙන විදේශ ආයෝජකයන්ට ආර්ථික ඉඩ ප්‍රස්ථ අසාමාන්‍ය ලෙස පුළුල් කළා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයොත් විදේශවලට ගෙන්නගෙන නිෂ්පාදන ක්‍රියාවලිය කරලා අපනයන අසාමාන්‍ය ලෙස වර්ධනය කරන් තිබෙනවා. තායිලන්තයේ වෙළඳ අමාත්‍යතුමා පසුගිය සතියක මගේ සමග සාකච්ඡාවක් කළා. සූම් තාක්ෂණයේ ඔසේ එතුමා කීවා බාලි ඇතුළු ඉන්දුනීසියාවේ මේ තානාපතිතුමා බාලි ඇතුළු දූපත්වල සංචාරක ව්‍යාපාරයේ වැටීමෙන් පමණක් ඔවුන්ට ඔළුව උස්සන්න විදියක් නැහැ. ඇමරිකානු ඩොලර් බිලියන 20ක් ඒ රටට නැති වෙලා තියෙනවා. ඒ නිසා මේ මුළු ලෝකෙම
සංචරණ සීමාව
කඩ වෙනවා. එතුමා කාලයේ අවසානයි.
වරාය වහනකොට ගුවන් තොටුපළ වහනකොට මේ ඇති වෙලා තියෙන අර්බුදයට අනිත් හේතුව තමයි තමුන්නාන්සලාගේ කාලේ ඉතා විශාල ලෙස රුපියලයාගේ පවත්වාගෙන යාම සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මේ වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. ඒක අවුරුද්දට ඇමරිකානු ඩොලර් බිලියන 3ට වඩා වැඩි ප්‍රමාණයක් වෙළඳපොළට දාලා තියෙනවා මේ විනිමය අනුපාතය පවත්වාගෙන යාම සඳහා. හතරවෙනුව ඔරොත්තු නොදෙන ණය ප්‍රමාණයක් සංවර්ධන බැඳුම් කරලා අරන් තියෙනවා. ලංකා ඉතිහාසයේ කිසිම රජයක් නොගත්ත ඇමරිකානු ඩොලර් බිලියන 13ක් 2029 වෙනකන් ගෙවන්න මා අවසාන අවුරුදු දෙකකදී ඉතර මුළු මහින්ද රාජපක්ෂ යුගයේදී අරන් තියන්නේ සවරින් බොන්ඩ්ස් වලින් ඇමරිකානු ඩොලර් බිලියන 5.5යි. අවුරුදු දෙකකදී ඉතර තමුන්නාසේලා අරන් තියෙනවා 6.9ක් මුළු ගත්ත ප්‍රමාණයේ 19ක්. මේවට බුලට් පේමන්ට් කරන්න ඕනේ, එකවර ගෙවන්න ඕනේ. කල්පිරෙන දවසට ඇමරිකානු ඩොලර් බිලියන 1යි බිලියන 1.5යි. මේ සියල්ල ගෙවන්නේ කොහොමද? මේ ඒක නිසා පාර්ලිමේන්තුවක් වශයෙන් මේ රට මූණක් දීලා තියෙන, අපි අරන් ඇවිල්ලා තියෙන මහා ඛේදවාචක තත්ත්වයේ තුල රටේ විදේශ විනිමයේ ගෙවුම් ශේෂ අර්බුදයේ පිළිබඳ වග උත්තරකරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හෝ අපේ රජයක් හෝ නෙවෙයි, මේ පසුගිය කාල පරිච්ඡේදය තුල දිගින් දිගටම අනුගමනය කරපු වැරදි විදේශ විනිමය කළමනාකරණයක්, කොයිට් 19 වසංගතයක් තුලින් ඇතිවෙච්ච මහා ලෝක ව්‍යසනයක් තුල ඇතිවෙච්ච ප්‍රායෝගික තත්ත්වයක් මිස දේශපාලන ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවයක් නොව එය වඩා විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීමෙන් තමයි අද මේ තියෙන තත්ත්වයවත් පවත්වාගෙන ගිහිල්ලි වෙලා රට මේ ප්‍රමාණයෙන් පවත්වාගෙන යන්නේ කියන එක සඳහන් කරමින් මගේ කාලය අවසන් නිසා මගේ වචන ටික